නිලකට ගරු ඉන්දික අනුරුද්ධමැතිතුමා විනාඩි 15ක කාලයක්.
ගරු මූලාසනේ මන්ත්‍රීතුමනි, අද මේ සේවාවන් ගණනාවක් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත්කරලීමේ පාර්ලිමේන්තු විවාදේ වෙලාවේ මම හිතන්නේ වැඩි දෙනෙක් කතා කරේ මේ මැතිවරණය සහ ප්‍රජාතන්ත්‍රවාදය ගැන. එසේ අපි මුලින්ම කියන්න ඕන මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරන්නත්, ඒ වගේම මේ රටේ ජනතාවට අවශ්‍ය කරන සහන ලබා දෙන්නත් ජනාධිපතිවරයෙක් ආණ්ඩුවක් පත් කරගෙන ජනතාව බලාපොරොත්තු වෙන්නේ ජනතාවගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් ඒ රජයේ සහ ජනාධිපතිවරයා පෙනී සිටී කියලා. එහෙම නැතුව ජනතාව බලාපොරොත්තු වෙන්නේ නැහැ අහවලාගේ පිට්ටනිය හොඳයි, අහවලාගේ කාලේ හොඳයි, අහවලාගේ අරගලයේ එහෙම නැත්නම් අහවලාගේ උද්ඝෝෂණේ බොහොම තදට යනවා. ඒ නිසා දැන් අහවල් මැතිවරණ යන්න ඕන, එහෙම නැත්නම් ඒ කටයුතු කරන්න ඕන කියලා. හෙට අනිද්දා පාසල් ළමුන්ට ඒ අධ්‍යාපනය කරගැනීමේ ඒ අධ්‍යාපන උපකරණවල ගැටලුවක් තියෙනවා. ඒ වගේම රටේ අවශ්‍ය කරන ජනතාවට අවශ්‍ය කරන එදිනෙදා පහසුකම් ටික, එහෙමත් නැත්නම් මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන සංවර්ධන, එහෙම නැත්නම් රෝගීන්ට අවශ්‍ය කරන බෙහෙත් හේත් ටික, එහෙම නැත්නම් ව්‍යාපාරිකයින්ට සංචාරකයින්ට ඒ සංචාරක කර්මාන්තය හරහා ඒ කටයුතු කරගන්න අවශ්‍ය කරන ටික, යටිතල පහසුකම් නින්දන ටික, එහෙමත් නැත්නම් විදුලිය, මේව රටේ අවශ්‍ය දේවල්. ඉතින් ඒ නිසා දැන් මේගොල්ලෝ එක පැත්තකින් පාරට අරගෙන එන අරගලය, ඒකට තව පැත්තකින් ඉඳන් කට්ටිය උදව්පදව් කරනවා, තව කට්ටිය තවුමක් කවුමක් ගානේ නගරයක් නගරයක් ගානේ ගිහිල්ලා මැතිවරණ වේදිකා ගහගෙන කෑමොරසන් දෙනවා. හැබැයි කවුරුත් ඉදිරිපත් කරන්නේ යෝජනාවලියක් මේ රට නොකඩවා නොනවත්වා ඉදිරියට ගෙනියන්නේ කොහොමද කියලා. මේකට 225ක් එකතු වෙච්චාම ඒ 225 යෝජනා කරන්න ඕනේ රටේ මිනිස්සුන්ගේ අවශ්‍යතාවයන්ට. ඒ 225 කතා කරන්න ඕනේ රටේ අවශ්‍ය කරන ඒ අවශ්‍යතාවයන් ටික කොහොමද සකස් කරලා දෙන්නේ කියලා. ඒකට තමයි ඔය කතා කරන මුදල් කමිටු, එහෙම නැත්නම් පොදු ව්‍යාපාරික කමිටු ඇති කරලා තනතුරුපත් කරන්නේ. දැන් ඒකට පුද්ගලයා පත් කරගත්තු එක ගැනත් අද මෙතන වාද විවාද කරනවා. ඉතින් ඒකට පුද්ගලයා පත් කරගන්නේ විපක්ෂෙන් කියලා නෙමෙයි, විපක්ෂයට අවස්ථාවක් දෙන්න ක්‍රමවේදයක් හදලා තියෙනවා. ඒ ක්‍රමවේදය තුල සභිකයින්ගෙන් පුද්ගලයා පත් කරගන්නවා. ඒ පුද්ගලයා විපක්ෂ පුද්ගලයෙක් වෙන්න ඕන. ඒ පුද්ගලයා හර්ෂමයි කියලා, ඒ පුද්ගලයා අහවලාමයි කියලා පත් කරගන්න ඕන කියලා නීතියක් මං දන්නේ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ඒ කමිටුවේ වාඩි වෙන සමාජිකයෙක් මමත්, අපිට තියෙන ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය තමයි අපි බලන, අපි දකින, අපි ඒ පුද්ගලයා ගැන කරන තක්සේරුව අනුව අපි කෙනෙක්ව යෝජනා කරලා බහුතරෙන් පත් කරගන්න එක. ඒක තමයි අද දවසේ කලේ. වෙන විනය විරෝධී එහෙම නැත්නම් වෙන මේ වෙනස් දෙයක් කරේ නැහැ. හැබැයි ඒකත් අද මෙතන ගෙනලා කතා කරනවා. බොහොම හයියෙන් බෙරිහන් දෙනවා. අපි දැක්ක එතුමා කරන කාලේ අඩුපාඩු. අපි එදා සමාජිකයෝ විදිහට ඉඳගෙන එතුමාගේ අඩුපාඩුත් අපි විවේචනය කළා. එතුමා සභාපතිවරයා වශයෙන් ඉද්දී එක එක කමිටු හදාගෙන, එක එක කාමර අරගෙන, එක එක හෝටල් අරගෙන ඒ කරපුවා ගැනත් අපි විවේචනය කළා. ඒවා අපි දන්නේ නැහැ කොහොම වුණාද කියන්නේ. ඒ නිසා පාර්ලිමේන්තුවට වග කියන කමිටුවක් විදිහට අපෙත් යුතුකමක් තමයි හරි පුද්ගලෙක් තෝරලා ඒ කටයුතු කරන්න. ඒ වගේම අද ජනාධිපතිතුමාට ගොඩාක් අය විවේචනය කරනවා. ජනාධිපතිතුමත් එක්ක දේශපාලනය කරපු, ජනාධිපතිතුමත් එක්ක පක්ෂ වැඩ කටයුතු කරපු, අර 2015-19 මේගොල්ලන්ට අමාරුවෙන් හරි ජනාධිපතිතුමා ආණ්ඩුවක් අරගෙන දුන්නා. දැන් මේ යන ගමනේ මේ නායකත්වයත් එක්ක, එහෙම නැත්නම් අද විපක්ෂ නායකත්වයත් එක්ක අද මේක හීනයක් වෙලා තියෙන්නේ. ඒ නිසා ජනාධිපතිතුමාට පුළුවන් තරම් ගහනවා. ඈ ප්‍රජාතන්ත්‍රවාදී, එහෙම නැත්නම් මං හිතන්නේ මේ ආණ්ඩු මේ මෙතන අද කතා කරා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ඒ උත්තරීතර භාවයත් අපහසයට ලක් කරමි. නීතිඥ මහත්මේ චන්දිම වීරක්කොඩි මැතිතුමා, මං හිතන්නේ මේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයටත් අද අපහස කරා ජනාධිපතිතුමා සම්බන්ධ කරලා. මේවා හරි නීචයි, ලැජ්ජයි. ඒ නිසා මේවා නෙමේ විය යුත්තේ. ඒ නිසා මේ කටයුතුවලදී අපි ජනතාව අපෙන් අහන්නේ නැහැ. ප්‍රාදේශ සභා ඡන්දෙ තිබ්බහම ඉන්ධන ටික වෙලාවට ලැබෙනවා නම්, දීවරයට දීවර කටයුතු කරගන්න ඉන්ධන ටික ලැබෙනවා නම් ඒක ඉක්මන් කරන්න ජනාධිපතිතුමා ඉක්මන් වෙයි. මේ ප්‍රාදේ සභා නගර සභා ඡන්දෙ තිබ්බම්. එහෙම නැත්තම් විදුලිය නොකඩවා සංචාරක ශේත්‍රයේ දිනු කරගන්න ලැබෙනවා නම් ජනාධිපතිතුමා ඉක්මන් වෙයි. හැබැයි භාණ්ඩාගාර හිස් වෙලා තියෙන්නේ කියලා අද කතා කරපු විපක්ෂ මන්ත්‍රීවරුම කියනවා. දැන් මේ භාණ්ඩාගාරයට අරමුදල් එකතු කර ගැනීමට තමයි ජනාධිපතිතුමා වැඩපිළිවෙලක් හදලා තියෙන්නේ. ඒ වැඩපිළිවෙල ඇතුලේ කිසිම තැනක කියලා නැහැ මැතිවරණ නවත්වනවා කියලා. මැතිවරණ කාලසටහනට අනුව ඒ කටයුතු වලට ඉඩකඩ දීලා කෙරීගෙන ගියා. හැබැයි රටේ මුදල් අවශ්‍යතාවයක් බිලියන 10ක් පොඩි මුදලක් නෙමෙයි. බිලියන 10ක් කියන්නේ සුළුපටි මුදලක් නෙමෙයි. අද අපි දන්නවා බිලියන 2.5ක් 3ක් අද ඇවිල්ලා තියෙනවා ගල්ලංගුරු නැවක් නොරොච්චෝලේට පුත්තලමට ගල්ලංගුරු බලාගාරය සඳහා. අද ඒක ගෙවලා දැන් පෙරේදා ඉඳලා ගියේ ඉරිදා ඉඳලා මේ ගල්ලංගුරු නැව ඇවිල්ලා තියෙන්නේ. මිලදී ගැනීමට තාම හැකියාවක් නැහැ. අද බේත් ටික ගැන කතා කරා. සමහර ඒ රෝගීන්ට අවශ්‍ය කරන අත්‍යවශ්‍ය බේත් ටික අරගෙනීමට තාම භාණ්ඩාගාර එහෙම හැකියාවක් නැහැ. ඊයේ පෙරේදා විදුලි බිල වැඩි කරා. අපි කැමැත්තෙන් කරපු දෙයක් නෙමෙයි. විදුලිය නිෂ්පාදනය කරන්න යන පිරිවැය තරමට ගල්ලංගුරු වල මුදල එහෙම නැත්නම් ඉන්ධන වල මුදල වැඩි නිසා ඒ විදුලිය නිෂ්පාදනය කරන්න අසීමිත පිරිවැයක් දරන්න යොදන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා ඒ මුදල වැඩි කරන්න සිද්ධ වුණා. අද ජනතාව කතා කරලා කියනවා කමක් නැහැ අපිට පැය 24 විදුලිය තියෙනවා. දරුවන්ට පාඩම් කරගන්න පුළුවන්. කඩයප්පන් ටික විකුණන මිනිස්සයට එහෙම නැත්නම් කඩයප්පන් රස්සාව සංචාරක ශේත්‍රය කරන ව්‍යාපාරිකයට අද නොකඩවා විදුලිය දෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අද එහෙම තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. මේවා සදාකාලිකව දිගින් දිගටම වැඩි කරලා කරගෙන යන්න අපි සූදානම් නැහැ. ඒ නිසා අපි උත්සාහ කරනවා මේ ආර්ථිකය කළමනාකරණය කරගත්තට පස්සේ මේ ආර්ථිකය සැලසුම් කරපු ආකාරයට ජනාධිපතිතුමා දකින ආකාරයට මේ ආර්ථිකය කළමනාකරණය කරගත්තාම මේ මිල ගණන් ටික අඩු කරන්න අපිට ඒකට උපදෙස් දීලා තියෙනවා. අපි ඒ වෙනුවෙන් දැනටමත් වැඩි පිළවල් ගණනාවක් ලබන ජූලයි අගෝස්තු වෙද්දිවත් අඩුම තරමේ මේ මිල පල්ලහැට ගේන්න වැඩ පිළිලක් සකස් කරන්න අපි අමාත්‍යාංශ විදිහට කටයුතු කරනවා. ඒ අතරතුර තමයි මෙන්න මේ වෘත්තීය සමිති කට්ටිය එකතු කරගෙන ගිහිල්ලා මේ සේවාවන් කඩාකප්පල් කරන්න හදන්නේ. මේ සේවාවන් කඩාකප්පල් කරන්න හදන්නේ. ඉතින් මේ ගිනි තියෙන හමුදාවක් ඉන්නවා. මේ උදවිය දන්නේ ගිනි තියන්න විතරයි. ප්‍රශ්න වලට උත්තර නැහැ. විවේචන කරන්න විතරයි, චෝදනා කරන්න විතරයි. කිසිම කෙනෙක්ගේ වේදිකාවේ මේ තියෙන අද තියෙන තත්වෙට, අද තියෙන ගැටලුවට උත්තරයක් නෑ මුලාසනේ ගරු මන්ත්‍රීතුමනි. ඉතින් ඒ නිසා මේවා උත්තර හදාගෙන මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරද්දී මං හිතන්නේ මේ 225 සියලු දෙනා අතර ඒ වෙනුවෙන් බැඳීමක්, ඒ වෙනුවෙන් කැපවීමක් තිබිය යුතුයි. එහෙම නැතුව බොරු ප්‍රචාරය. දැන් අර හිටපු ඇමතිවරේ කිව්වා ගල්ලංගුරු 200 ගණන් වලට ගන්නේ, අද වෙද්දි 180යි 85යි ගල්ලංගුරු මෙට්‍රික් ටොන් එකක් ඇමරිකාන් ඩොලර් 185යි 180යි වෙන්නේ කියලා 200 ගණන් වලට ගන්නේ කියලා. ඉතින් දෙයි හාමුදුරනේ අද 180 වුණා කියලා අද ටෙන්ඩර් දාලා අද ගන්න පුළුවන්ද ගල්ලංගුරු? මේ වාරකම් කාලේ පටන් ගන්න ඉස්සෙල්ලා ගල්ලංගුරු ටික ගේන්න ඕන රටට මේ ඔක්කොම දන්න අය. හැබැයි අර බිල්ලත් එක්ක තමයි විපක්ෂේ ඉන්නවා කියලා ගමට යන්න පුළුවන්. මේ කරන දේ ගැන, මේ ක්‍රියාවලිය ගැන, මේක යථාර්ථ ගැන කතා කරගෙන යන්න බෑ. හෘද සාක්ෂිය දන්නවා මේකෙන් වැරද්දක් වෙලා නැහැ. නමුත් මඩ ගහන තරමට තමයි, එහෙම නැත්නම් පාචල් කරන තරමට තමයි, විවේචනය කරන තරමට තමයි එයාලා වටා මිනිස්සු ඉන්නේ කියලා. අනේ ඔය ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ මන්ත්‍රීවරු අපි එදා දැක්කනේ මේ මැතිවරණේ අවුරුදු 3කට කල් දාපු විදිය. එදා මැතිවරණේ කල් දැම්මේ මේ මුදල් නැති හින්දා නෙමෙයි. එදා මැතිවරණේ කල් දැම්මේ ආරක්ෂාවේ ප්‍රශ්නේ හින්දා නෙමෙයි. එදා මැතිවරණේ සහසුද්දෙන් කල් දැම්මේ ශ්‍රී ලංකায়කට ඡන්ද නැති හින්දා. එදා වර්තමාන ජනාධිපතිතුමා අගමැතිවරයා විදියට ඉදී එතුමා පැහැදිලිවම උත්සාහ කරන්න ඇති ඡන්ද තියන්න. හැබැයි ඡන්ද තියන්න ඉඩක් දුන්නේ නැත්තේ එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. ඒගොල්ලන්ට තිබුණා එදා අපි හදපු පක්ෂ ගැන බයක්, එදා අපේ ඒකාබද්ධ විපක්ෂ ගැන බයක්. ඒ නිසා ඒගොල්ලෝ ඡන්දේ දිගින් දිගට අරගෙන ගියේ කොච්චර ප්‍රමාණයක්ද කියනවනම් පළාත් සභාව අදටත් නැහැ. එදා ප්‍රජාතන්ත්‍රවාදය තිබුණේ නැද්ද? එදා ප්‍රජාතන්ත්‍රවාදය මතක් වුණේ නැද්ද? ඒ නිසා එදා ඒ සිද්ධි එහෙම වෙද්දි එදා අපි දැක්කා පාස්කු බෝම්බ ප්‍රහාරයත් එක්ක මේ රට මොනතරම් දරුණුවට කඩාගෙන වැටුණාද කියලා ආර්ථිකයේ විදියට සංචාරකයෝ එන්නේ නැතුව බිඳුවට අඩු වුණා. එහෙම තත්වයක් තුල තියෙද්දී එදා ජනතා විමුක්ති පෙරමුණත් ඔය කියන සමහර කණ්ඩායමුත් එදා ඒ තත්ත්වේ තේරුම් ගන්නේ නැතුව ජනාධිපතිතුමාව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාව එලවන්න කටයුතු කරා. එලවන්න කටයුතු කරා. ගුරුවරුන්ව පාරට ගෙනාවා. ගොවීන්ව පාරට ගෙනාවා. විශාල උද්ඝෝෂණ හැදුවා. ඒ හදපු එකේ ඵල විපාක තමයි අද අපි තාම ගෙවන්නේ. ඉතින් ඒ නිසා අපිට වගකීමක් තියෙනවා කියන්නේ ඒකයි. අපිට වගකීමක් තියෙනවා සියලු දෙනාටම එකතු වෙලා මේ කටයුත්තේදී මේ ජනතාවට අවශ්‍ය කරන සහනාධාර ලබා දෙන්න, ජනතාවට අවශ්‍ය කරන පහසුකම් ලබා දෙන්න, රෝගීන්ට අවශ්‍ය කරන බෙහෙත් ටික ලබා දෙන්න. ඉතින් ඒ නිසා මේවා කඩාකප්පල් කරන්න, මේවා නවත්තන්න යම්කිසි පුද්ගලයෝ පිරිසක් යම්කිසි කණ්ඩායමක් උත්සාහ කරනවා නම් ඒගොල්ලන්ට ජනතාව උත්තර දෙයි. ඒ නිසා මැතිවරණේ කිසිම වෙලාවක නවත්තන්න, එහෙම නැත්නම් මැතිවරණේ කල් දාන්න ජනාධිපතිතුමාගේවත් ආණ්ඩුවේවත් අවශ්‍යතාවයක් නැහැ. හැබැයි මැතිවරණයක් කරන්න පුළුවන් පසුබිම ආර්ථිකමේ හැකියාව රටකට තියෙන්න අවශ්‍යයි. ඒ හැකියාව ඇති කරලා ඉන්න තමයි මේ 225ක් එහෙම නැත්නම් මේ ආයතන වලට පත් කරලා ඉවලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒක වගේ වගක් නැතුව ඒක අවශ්‍ය නැහැ. ඒක නිකන් වැඩකට නැති දෙයක්. අපිට ඕනේ දැන් ඡන්දේ විතරයි. සමහරු ඉන්නවා Facebook එකට වෙලා අද ජනාධිපති වෙලා. Facebook එකෙන් නම් ලොකු රැල්ලක් හදාගෙන තියෙනවා. ඒගොල්ලන්ට ඕන ඡන්දයක් තියලා මොකද්ද මේක කියලා බලන්න. හැබැයි තිබ්බ දාට ඔය 100ට 3 100ට 1ට 2ට බහිනවා. ඒක
පහසුකම් කරගෙන සාක්ෂි දිනනවා.
ඒක තමයි තුමල්ලා කරන්න ඕනේ. ඉතින් ඒ නිසා මං හිතන්නේ මෙන්න මේ කටයුතු එක ගත්තාම අපි විපක්ෂයට කියනවා සමහර වෙලාවට ඒගොල්ලොම කියනවා ඇවිල්ලා මේක නම් ඉතින් ඡන්දයක් තියන්න හොඳ වෙලාවක් නෙමෙයි කියලා අපිත් එක්ක වෙන වෙනම කතා කරද්දි. හැබැයි වේදිකාවටයි පාර්ලිමේන්තුවටයි කතාවටයි ආපුවාම ඒගොල්ලෝ මහ වීරයෝගේ කතා කරනවා. ඒ නිසා ජනතාව අතරට මං එතුමන්ලගෙන් අහන්නේ එතුමන්ලට ජනතාව අතරට ගිහිල්ලා ජනතාවගේ ප්‍රශ්නවලට උත්තර තියෙනවා නම් මැතිවරණයට ගියාට කමන්නේ. ඔය කිසිම කෙනෙකුට ජනතාවගේ ප්‍රශ්නවලට උත්තර නැහැ. ඒගොල්ලෝ චෝදනා ටිකක් අරන් ජනතාව ළඟට යන්න යනවා. හැබැයි මතක තියාගන්න ජනතාව හැමදාම මේ චෝදනාවලට මල් මාලා දාලා පිළිගන්නේ නැහැ. ජනතාව උත්තර බලාගෙන ඉන්නේ. ඒ නිසා පාර්ලිමේන්තු නියෝජනය කරපු ප්‍රජාතන්ත්‍රවාදී නියෝජනය කර සියලුම පක්ෂවලට උත්තර හදාගෙන තමයි ගමට යන්න වෙන්නේ. එහෙම නැතුව මේ කඩිමුඩියේ කලබලේ එක එක විදියට එකතු කරගෙන ගමට ගියා කියලා මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. ප්‍රාදේශ සභා, පළාත් සභා, එහෙම නැත්නම් පළාත් පාලන ආයතන වලින් මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන්කමක් නැහැ. රටේ තියෙන ආර්ථික ප්‍රශ්නේ. ඒ නිසා අද තියෙන දැවැන්තම ගැටලුව තමයි ආර්ථික ප්‍රශ්නය. ඒ නිසා ආර්ථික ප්‍රශ්නෙට යම්කිසි උත්තරයක් සකස් කරලා ඒ උත්තරය අනුව ඒ ජනතාව ඉස්සරහට ඕන කෙනෙක් යන්න සූදානම් වුණාට කමක් නැහැ. ඒ නිසා මූලාසනයේ මන්ත්‍රීතුමනේ මම මේට වඩා අදහස් දක්වන්නේ නැහැ. දුන්නු කාලේ වෙනුවෙන් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම සියලු දෙනාට යෝජනා කරනවා තමුන් විපක්ෂයට ගියාය, තමුන් එහෙමත් නැත්නම් විපක්ෂ කණ්ඩායම් නියෝජනය කරන්නේ කියලා ගම් අවුස්සන්න ගිනි ජනතාව කරන්න කටයුතු කරන්න එපා. ඒ නිසා ජනතාවට සැබෑ යථාර්ථය කතා කරලා දීලා මේ වෙලාවේ අපි සියලු දෙනාගේ පොදු වගකීම, ඒ වගකීම අනුව ජනතාවට අවශ්‍ය කරන මේ සහනය, එහෙම නැත්නම් ජනතාවට අවශ්‍ය කරන මේ පහසුකම් ලබා දීලා ඕන කෙනෙක් ඕන මැතිවරණයකට යම් බොහොමත්ම ස්තුතියි.
බොහොම ස්තුතියි. ඊළඟට අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා සම්මතය අනුමත කිරීමට සභාව එකඟද?
ආයි.
ඊළඟට ශ්‍රී ලංකා ගොඩනැගිලි සේවා ඉංජිනේරු හා තාක්ෂණ සේවා සංස්ථාගත කිරීමේ පනත කෙටුම්පත දෙවන වර්ගීයවීම.
ගරු මුලාසනුන් මන්ත්‍රීතුමනි, ශ්‍රී ලංකා ගොඩනැගිලි සේවා ඉංජිනේරු සහ තාක්ෂණ ආයතන සංස්ථාගත කිරීමේ පනත කෙටුම්පත දෙවන වර්ගීයවීමට මම යෝජනා කරමි.
මීළඟට ශ්‍රී ලංකා ගොඩනැගිලි සේවා ඉංජිනේරු සහ තාක්ෂණ සේවා සංස්ථාගත කිරීම පරන්තු කෙටුම්පත් දෙවන වර කිරීමට මම යෝජනා කරමි.
ආයි.
ඊළඟට මම ඒ ස්ථාවර කාර්ය සභාවට යොමු කරනවා.
පනත් කෙටුම්පත ස්ථාවර කාර්ය සභාවට යොමු කළ යුතුයි.
රතන තිස්ස සභා
සාමපදනම
සංස්ථාගත කිරීමේ පනත් කෙටුම්පත දෙවන වර කිරීම.
ගරු මුලාසන සභා මන්ත්‍රීතුමනි, රතන තිස්ස සාමපදනම සංස්ථාගත කිරීමේ පනත් කෙටුම්පත දෙවන වර කිරීමට මම යෝජනා කරමි.
ඊළඟට සභාව කල්ට ඒ ස්ථාවර කාර්ක සභාවට මම යොමු කරනු ලැබේ. මිළඟට සභාව කල්තැබීමේ යෝජනාව සභාව කල්තැබීම
පාර්ලිමේන්තුව 2023 පෙබරවාරි මස 24 වෙනි සිකුරාදා දින පෙරවරු 9 හැතිය දක්වා කල්තැබීත්වය යෝජනා කරමු.
මිළඟට සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව ඉදිරිපත් කිරීම කරු වාසුදේව නානකර්මතුමා.
කරු සභාපතිතුමනි, මේ අවස්ථාව ලබා දීම ගැන ස්තුතියි. යෝජනාව මෙසේයි. විදේශ රටවල දූත පිරිස් හදිසියේ මෙරටට රහසිගතව පැමිණීම හා පිටවීම තුළින් මෙරටට සිදුවිය හැකි දේශපාලන බලපෑම වැඩිවීම මෙන්ම ජාතික ආරක්ෂාවට තර්ජනයක් ඇතිවීමේ අවධානමක් ඇත. එවන් විශේෂ ආරක්ෂක දූත පිරිසක් පසුගිය කාලයේ මෙරටට පැමිණි බව වාර්තා වී ඇත. මෙසේ පැමිණි පුද්ගලයන් මෙරට ආරක්ෂක අංශවල ඉහළ නිලධාරීන් සමග රහස් සාකච්ඡා පැවැත්වීමද මෙවන් දූත මණ්ඩල දූත ගමන්වල අරමුණ සම්බන්ධයෙන් සැකයන් තීව්‍ර කරයි. ලෝකයේ දේශපාලන විචාරකයන්ගේ සාමාන්‍ය පිළිගැනීමට අනුව එවැනි සාකච්ඡා පැවැත්වීම ක්‍රියාන්විතයක සූදානමක් හෝ අන්තර්ජාතික යුද කටයුතු වලට හෝ අන්තර්ජාතික ආරක්ෂක ගිවිසුමකට එකඟ කරවා ගැනීමේ උත්සාහයක් විය හැකිය. එම රහස් හමුවල අරමුණු රජය සැඟවීමට උත්සාහ කරයි. මෙවන් ක්‍රියාවලිවල ප්‍රතිඵල රටේ සමස්ත ජනතාවට බලපාන බැවින් එම ක්‍රියාවලියට අදාළ තීන්දුව තීරණ රජයේ ප්‍රතිපත්තිය ස්ථාවරය කුමක්ද යන්න රටේ ජනතාවට හෙළිදරව් කළ යුතුයයි මෙම සභාව අදහස් කර සිටි.
එම යෝජනාව මා විසින් ස්ථිර කරනවා ගරු මන්ත්‍රීතුමනි.
දැන් කියව යෝජනාවට ඉස්සෙල්ල අපි යෝජනාවක් දුන්නා. ඒ යෝජනාව විපක්ෂ කාර්යාලය මේ දැන් කියව යෝජනාව බවට පත් කරලා තිබුණා. නමුත් මම කැමති ඊයේ අපේ විමල් වීරවංශ සහෝදරයා ඒ ගැන ලොකු එළිදරව්වක් කළත් ඒට අදාළ තවත් කරුණු කීපයක් කියවන්න. ඇමරිකාන් මේක තමයි මම කලින් සකස් කරපු යෝජනාව. ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ ලේකම් වික්ටෝරියා නූලන් ගේ දෙවන ආගමනයට පසුව ඇය විසින් ත්‍රිකුණා මලේ ඉන්දු ඇමරිකානු හමුදා කඳවුරක අවශ්‍යතාවය පිළිබඳව සඳහන් කළ බවක් ගාඩියන් වෙබ් අඩවිය සඳහන් කර ඇත. ඒ සඳහනට ප්‍රතිවිරුද්ධ දෙයක් ආණ්ඩුවේ කිසිම වෙබ් අඩවියක තවම පල කරලා නැහැ කියන එකයි මගේ තේරුම. ඒකෙන් තේරෙන්නේ ඒ වෙබ් අඩවියේ ගාඩියන් වෙබ් අඩවිය කියන ලද දෙයට යම් කිසි සත්‍ය පදනමක් තිබෙන බවයි. ඒ එසේනම් ලංකාව අද තිබෙන්නේ මහා භයානක තර්ජනයකට මුහුණ දීලායි. ඇයගේ ආගමනයෙන් පසුව ඇමරිකානු ගුවන් හමුදා යානා දෙකකින් ඒ ගැන විමල් වීරවංශ සහෝදරයා ඊයේ කරුණු දැක්වා. පැමුණු ඒ පිරිස් ඉහළම පෙළේ ආරක්ෂක නිලධාරීන් සමග යම් යම් සාකච්ඡා ඇති කරගෙන තිබෙන බව ඒකේ නායකත්වය ගත්තේ ජෙඩි රෝයල් නමින් හඳුන්වන ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රබල නායකයෙක් බවත් ඔහු නේටෝ සංවිධානයේ ප්‍රතිපත්ති හා සැලසුම් අංශයේ අධ්‍යක්ෂකවරයා ලෙසද කටයුතු කර බවත් අපිට සැලවී තිබෙනවා. ලෝකයේ දේශපාලන විචාරකයින්ගේ සාමාන්‍ය පිළිගැනීමක් තිබෙනවා. මෙවන් බලවත් නිලධාරීන් කණ්ඩායමක් යොදාගනු ලබන්නේ යම් ක්‍රියාන්විතයකට අදාළව. ඒ අරිය මං කියෙව්වා මගේ අද දවසේ යෝජනාවෙත්. යම් සැලසුමක් පිළිබඳව යම් තීරණාත්මක එකඟතාවයකට යම් රටක ඒ පිළිබඳ වගකිවිය යුතු පුද්ගලයන්ව ඇතුළත් කර ගැනීමට කියා නිරීක්ෂකයන් එවැනි මතයක් පළ කරනවා. එහෙමනම් අර වික්ටෝරියාගේ ගමනේදී අය ඇති කරගත්ත අය කියන එකඟතාවයත් ඒ එකඟතාවය පිළිබඳව ඒ වෙබ් අඩවියේ සඳහන් කරුණු වලට පරස්පරව කිසිවක් රජයෙන් ප්‍රකාශ වී නැති හේනොත් ඉන් පසුව පැමිණි මේ විශ්වක කණ්ඩායම එසේ පැමිණීමට ඇත්තේ ඉතාමත්ම තීරණාත්මක ගිවිසුම් වලට නැත්නම් එකඟතාවයන්ට මේ රටේ ප්‍රධාන වගකිවයුත්තන් සමග එළඹීමටයි නිරීක්ෂකයන් හිතන බවත් අපි කල්පනා කරන නිසා අපි අද ඉන්නේ බරපතල තීරණාත්මක අවස්ථාවකේ කියන එක අපි මේ සභාවට දැනුම් දෙන්න කැමතියි. ඊළඟට මේ ක්‍රියාවලිය තුළ අපි කවුරුත් දන්නවා State of Forces SOFA Agreement එක යුද හමුදා ඇමරිකාව හා ලංකාව අතර ඇති කරගන්න කිවිසුම අනුව ලංකාවට කැඳවීමට ගොඩබැස්සවීමට ඔවුන්ට රැඳී සිටීමට ඉඩ ප්‍රස්ථාව හැදීමේ ඒ කිවිසුම අත්සන් කිරීමේ අදහසකුත් තිබෙන බව අපට හිතාගන්න පුළුවන් වී තිබෙනවා. ආරක්ෂා හමුදාවලට නොයෙක් බලපෑම් මෙල්ලවන බවත් මේ අවස්ථාවේ අපට ප්‍රකාශ කරන්න හෙළි කරන්න පුළුවන් වී තිබෙනවා. නමුත් ආණ්ඩුව ඇමරිකානු ඉහළ රාජ්‍ය නිලධාරීන් සමග පැවැත්වූ ඒ සාකච්ඡා අද වෙනතුරුත් රහසක් හැටියට තබා ගැනීමට මේ දරන උත්සාහය අපට තවදුරටත් මේ අපේ සැකය තහවුරු කරන බව අපි කිව යුතු වෙනවා. මේ නිසා මෙම ක්‍රියාවලියේ ප්‍රතිඵලය රටේ ස්වාධීනත්වයට ස්වෛරීභාවයට රටේ ජන ජීවිතයට භයානක ලෙස බලපෑමට ඉඩ ඇති හේයින් අපි මේ පිළිබඳව රජයෙන් විමසා හිටිනවා. මොනවද ඒ ඇති කරගත්තු තීන්දු තීරණ, මොනවද එළමනු ගිවිසුම්, මොනවද ඒ නිසා ඇතිවෙන්න යන ප්‍රායෝගික තත්ත්වය, අපේ රට තුළ අපේ රටේ ස්වෛරීභාවය. මේ කුමක් නිසාද අපි මේවා මෙසේ විමසන්නේ? අපේ මව්බිමේ ස්වෛරීභාවයට ව්‍යසනයක් ඇතිවේදෝයි බයක් අපට තිබෙනවා. එබඳු බියක් හෝ ඒ පිළිබඳ අපට කෝපයක් ඇතිවීම වැළැක්වීමට දැන් අපේ ජනාධිපති රනිල් හා ඔහුගේ පොහොට්ටු කට්ටිය ජනතාව ආර්ථික වශයෙන් අන්ත කම්පන තත්ත්වයකට පත් කරමින් යන බව පේනවා. නමුත් ජනාධිපති තුමා දැනගත යුතුයි ඔහුගේ ඉලක්ක වරදින බව. යන්තම් හෝ ඔළුව උස්සා ගත හැකි මෙරට ජනතාව පොල් කොස් පොලොස් කමින් හෝ සටන් කරන බව දැනගත යුතුයි. අද දවසේ වෘත්තීය මැද පන්තිය කරන සටනත් එක් අතකින් දේශප්‍රේමී සටනකි. මව්බිමරක් ගැනීමට සටන් කරනු ඇත්තේ තමන්ට වෙනත් බිමක් නැති දේශප්‍රේමී පොදු ජනතාවය. මාචාර්ය තිස්ස විතාරණ සහෝදරයා කාලයක සිට අපට කියා දෙන දියාගෝ ග්‍රාසියා පාඩම අපේ කටළඟට දැන් ඇවිත් තිබෙනවායයි අපට සිටිය හැකි. දියාගෝ ග්‍රාසියා දූපත්වල ඇමරිකානු හමුදාවන්ට දිගටම රැඳී සිටීමට එකගත්වයක් ඇති කරගත නොහැකි වුණොත් අනිවාර්යයෙන්ම ඇමරිකානු හමුදාවන්ට ඊටත් වඩා හොඳම තැන ලංකාව හා ත්‍රිකුණාමල කොළඹ වරායන් විය හැකි. වරාය නගරය හා හම්බන්තොට වරායද නුදුරේම ඇමරිකානු කඳවුරු දමා ගැනීමට හැකිවීමද ඔවුන්ගේ ඉන්දු පැසිෆික් න්‍යාය පත්‍රයට අතිශයින් වැදගත්ය. ඒ නිසා අපට ඇති බිය යථාර්ථවාදීය. එවැනි සාපරාදී පාවාදීමක් මේ රාජ්‍ය නායකයා නොකරාවි කියා අපට හිතන්නට බැරිය. එවැනි දෙයක් ඔහු කැමැත්තෙන් හෝ නොකැමැත්තෙන් හෝ සිදු කළොත් එදාට මේ පාවාදීම කළ සියලු දෙනාට එරේ වූ සටන මුල් කරගත් මහා සංග්‍රාමයක් මේ රටේ ඇති වෙනවා නිසැකය. දේශපාලන සංග්‍රාමයක් වන මේ රටේ උද්ගත වන බරපතලම බිහිසුණුම සංග්‍රාමය හැටියට මම දකිනවා. පරංගි සමයේ මව්බිම රැකීමට සටන් කළ රාජසිංහ සෙන්පතිවරුන්ද උතුරේ සටන් කළ සංකිලි වැනි වීරයන්ගේද කුඩාපොළ ආමුදුරුවන් වාරියපොළ සුමංගල හිමියන් වැනි වීර හිමිවරුන්ගේද කැපිටිපොළ හා පුරන් අප්පු වැනි වීරයින්ගේද මුල්ලොය වත්ත සන්නේ ගෝවින්දන් සහ 47 වර්ජනයේදී දිවිපිදු කන්ද සාමි වැනි වීරයින්ගේද ආදර්ශය අපගේ හස් කුසේ තවමත් රැව් දෙමින් නැති බව දැනගත යුතුය. ඉන්දියානු ජාතික සටනේදී වන්දේ මාතරම් කියමින් මියගිය දහස් ගණන් ජනී ජනයා ගැනද ජාතික නිදහස වෙනුවෙන් දිවිපිදු භගත් සිං බාලගංගාධාර වැනි වීරයින් ගැනද බ්‍රිතාන්‍යයටත් විත්ත බලය යටතේ විනාශ කරනු ලැබූ ඉන්දිය කාර්මික බලය ගැනද මතක ඇති ඉන්දිය ජාතික නිදහස අගයන ඉන්දිය ජනතාව හෝ එම රජය අවසානයේ ඉන්දියාවටද තර්ජනයක් වන මෙබඳු ක්‍රමෝපායකට ඉඩ නොදෙනු ඇතැයි අපි අත්‍යන්තයෙන්ම විශ්වාස කරමු. ඇමරිකානු දේශපාලන මිලිටේරි අංශය ඉන්දියාවට හා මෝඩිට එරේව දැන්ටමත්සිය ප්‍රචාරක රිදවීම් BBC හරහා මුදාහර තිබෙනවා. රුසියන් යුක්‍රේන් ගැටුමේදී ඉන්දියාව යුක්‍රේනයට පක්ෂ කරවා ගැනීමට දරු සියලු උත්සාහයන් නිරර්ථක වීමත් රූබල්ලා ඉන්දියානු රුපියල් වලින් වෙළඳ ගනුදෙනු සිදු කිරීමත් කොට්සා කුස් සංවිධාන අතර මතුවී ඇති පරස්පර තත්ත්වයක් නිසා සුදු ජාතීන්ගේ ඒකාධිකාරයක් වූ අකුස් කිවිසුම මගින් උන්ගේ න්‍යෂ්ටික සබ්මරීන ඉන්දියන් සාගරයේ රඳවා තැබීමේ යෝජනාව ඉන්දියාවටද දරාගත නොහැකි නිසාත් ඉන්දියාව ලංකාව තුළ අටවන ඇමරිකානු හමුදවා සැලසුම් වලට එකඟ නොවනු ඇතැයි අපි විශ්වාස කරමු. ඒත් ඉන්දිය විරෝධය නොතකා වුවද ආණ්ඩුවේ ලොක්කාවන රනිල් බෙල්ලෙන් අල්ලාගෙන කැමති කරවාගෙන දේශීය ජනමතුන්ගේ ආශිර්වාදය ඇතුව ලංකාවේ ස්වාධීනත්වය හා නිදහස බලහත්කාරයෙන් දූෂණය කිරීමට ඇමරිකානු අධිරාජ්‍යවාදය සූදානම් වනු ඇතැයි අපි සිතමු. නවලිබරල් ආර්ථික ක්‍රමයත් ඇමෙරිකා එක්සත් ජනපදයේ ආර්ථිකයත් අද අර්බුදයකට හසු වී ඇත. ඩොලරේ ලෝකාධිපත්‍යය වෙව්ලමින් නැත. ඒ නිසා ඇමෙරිකාව උග්‍ර සීමාන්තික ආකාරයකින් ක්‍රියාත්මක වීමට සූදානම් වන බව අපි බලාපොරොත්තු විය යුතුය. අවසාන වශයෙන් රනිල්ටත් හර්ෂාදීන්ටත් සමගි ජන බලවේගයටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එල්ලීම හැර අන් විසඳුමක් නැත. ඒ සමගම ජනතාවද බෙල්ලෙන් සභාපතිතුමනි
විනාඩි දෙකක කාලයක් තියෙනවා.
විනාඩි දෙක. ඊයේ විජිත හේරත් මන්ත්‍රීතුමා අපේ ඡන්දය ලබා ගැනීම සඳහා IMF සරණං ගච්ඡාමි කියා තිබුණා. එය මිරිස්ටි අඟුරු ගැනීමකි ඉඟුරු ගැනීමකි. ජනතාවගේ දැවිල්ල ඉවරයක් වන්නේ නැත. එය ධනපති පන්තිය මූලික කරගත් විසඳුමයි. අපගේ විසඳුම ආචාර්ය සුමන සිරිලියනගේ ඇතුළු ශාස්ත්‍රාලීය උගතුන්ෙක් වී පෙන්වන ලද ජනතාවාදී විසඳුමක්ය. ඒ සියලු විස්තර ඇතුළත් සටහන මම නැවත වරක් සභාගත කරමි. මෙම අධිරාජ්‍යවාදී ආක්‍රමණික ප්‍රශ්නයට මුහුණ දීම සඳහා සියලු පක්ෂවලින් සමන්විත ආණ්ඩුවක් හැදීම වුවද මෙම අධිරාජ්‍යවාදය පැරදවීම සඳහා අප විසින් කළ යුතුය. බටේර අධිරාජ්‍යවාදය පරදවමින් නැගෙනීර් ලෝකයේ නැගීම ඉතිහාසයේ තීන්දුවි හමාරය. නියෝලිබරල් වාදයේ පරාජයද එලෙසම තීන්දුවි හමාරය. අධිරාජ්‍යවාදීන්ට පහසු වීම පිලිස රණිල් දැනටමත් ජාතිභේදවාදය අවුස්සමින් සිටී. එබැවින් ආත්ම විශ්වාසයෙන් යුතුව ජාතික එක්සත්කම ඇති කරමින් ලංකාවේ ස්වෛරී භාවය ආරක්ෂා කර ගැනීමට අපි අධිෂ්ඨාන කර ගනිමුයි කියමින් මගේ කරුණු දැක්වීම අවසන් කරනවා. ස්තුතියි ඔබතුමා.
ස්තුතියි. ඊළඟට ගරු සුරේන් රාඝවන් මහත්මයා විනාඩි 15ක කාලයක්.
ස්තුතියි. මා ස්තුතිවන්ත වෙනවා.
ඔව් හරි.
එහෙම වෙන්නේ ස්ථිර කරපු මන්ත්‍රීතුමා තමයි දෙවෙනි වතාවට කතා කරන්නේ.
ඔබතුමාට
ඔබතුමා ස්ථිර කරපු නිසා තමයි අර පැත්තට දෙන්නේ. මොකද ඔබතුමා කතා මැද ස්ථිර කරපු නිසා.
ගරු විමල් වීරවංශ
ඔබතුමාට විනාඩි 15ක් තියෙනවා.
මන්ත්‍රීතුමා මම විනාඩි 15ක් ගන්නෙ නැහැ. මගේ කාලයත් ඔබතුමාට දෙන්න පුළුවන්. උසස් අධ්‍යාපනයේ සම්බන්ධයෙන් මට කතා කරන්න මේ රසිමත් තිබෙන නිසා මට කතා කරලා මගේ අදහස තියලා යන්න දෙන්න මට අවසර දෙනවා. ගරු මම හිතන්නේ පාර්ලිමේන්තුවේ වයසෙන් සහ අධ්‍යක්ෂකෙමින් මොහුකුරා ගිය වාසුදේව නානායක්කර සහෝදරයා විසින් අපගේ මාතෘභූමිය පිළිබඳව තිබෙන සැබෑවුණු කැක්කුමක් වේදනාවක් නිසා ඉදිරිපත් කර තිබෙන මෙම විවාදය මා හිතනවා කාලෝචිතයි කියලා. එතුමන්ට සවන් දෙද්දී ගරු මන්ත්‍රීතුමනි, මම ඔබතුමා කතා කළ වචන 100කින් මම හිතන්නේ 95ක්ම වගේ මට මතක් වුණේ, මම විශ්වවිද්‍යාලයේ කාලයේදී මට කොමියුනිස්ට්වාදය පිළිබඳව ඉගැන්වූ ආනන්ද වක්කුඹුර සහ විප්‍රවාදී කොමියුනිස්ට් සංගමේ අනිත් නායකයන් බාලසූරිය වැනි නායකයන්ගේ කතාවම පමණි. නමුත් 19 වෙනි සිවසේ ජාතිකවාදී අරගලවලදී අපි හිතපු ආකාරයත් 21 වෙනි සිවසේ අලුත් රාජ්‍යයක් ගොඩනගා පුරවැසියන්ට රාජ්‍ය හා පුරවැසි සම්මුතිය අලුතෙන් ලියවිය යුතු කාලයකදීත් ඔබතුමා තවමත් අපට කියන්නේ, අපට ඇහුනේ පෙර රජාත්‍යන්තර කුමන්ත්‍රණ න්‍යාය පමණක් වීම එක්තරා විදිහක කනගාටුවක කාරණයකි. ලෝකයේ පුරාම දේශපාලන විද්‍යාවේ ශිෂ්‍යෙක් හැටියට මට කියන්නට තිබෙන්නේ, අපි දකිනවා මේ කුමන්ත්‍රණය සැබෑව හා මුලාව අතර යන දීර්ඝ ගමනක්. ඔබතුමා රාජසිංහ රජුරුවන් ගැන කතා කළා. සීතාවක රාජ්‍යයේදී, කෝට්ටේ සීතාවක රාජ්‍යයේදී පමණයි පෘතුගීසින්ට විරුද්ධව එක හෙළාම කොන්දේසි විරහිතව මන්නාරම දක්වා තිබුණු පෘතුගීසි කඳවුරු එරෙහිව සිටගත්තු රජ කෙනෙක් ගැන මෑත ඉතිහාසයේ අපි චූල ඉතිහාසයේ අපි කියවන්නේ. ඒකට හේතු වුණේ එතුමා විමලධර්ම සූරිය හෝ දෝණ කැතරිනා සමග හෝ සිතන්නේ නැතිව සටන් කරපු එකම හේතුව වුණේ පෘතුගීසීන් සමග වෙළඳ ව්‍යාපාරයකට අහිමි වුණ නිසා නෙවෙයි, පෘතුගීසීන් විසින් බුද්ධාගමට විරුද්ධව ගෙන ගිය මහා කුමන්ත්‍රණය නිසාය. සහ එලිපිටම බුද්ධාගමත් චීවරයත් ශාසනයටත් විරුද්ධවත් එවකට ආක්‍රමණික වුණු පෘතුගීසීන් ක්‍රියා කළ නිසා පමණක් රාජසිංහ රජු ඔහුගේ සේනාවගෙන මුළු සීතාවක හරහාම කොළඹ දක්වා පාලනය කළ බව ඔබතුමා ගරු කරන, මම ගරු කරන ගණනාතෝ බේසකරගේ ගිය අවුරුද්දේ පිටවුණු පොතෙන් පවා නැවත තහවුරු කර තිබෙනවා. ඒ නිසා කුමන්ත්‍රණ න්‍යාය ලෝකේ සත්‍යයකි. අපි ඒක පිළිගමු. විශේෂයෙන් බටහිරෙන් පැනනගුණු මේ කුමන්ත්‍රණය කලෙක ආක්‍රමණය හැටියටත්, දෙවනුව නව යටත්විතවාදයේ හැටියටත්, තුන්වෙනුව ආර්ථික ආක්‍රමණයේ හැටියටත් ක්‍රියා කරන බව අපි පිළිගන්නවා. අපි දන්නවා ඒක. නමුත් යථාර්ථයත් සමග ගනුදෙනු කරද්දී අපි කෙසේද මේ මහා සයුරෙන් අපේ පුංචි මව්බිම බේරගෙන ඉදිරියට යන්නේ කියන ප්‍රශ්නය අපි මේ 21 වෙනි සියවසේ ප්‍රශ්නයකි. එනම් එයට අපිට අවශ්‍ය වන්නේ 21 වෙනි සියවසේ දැනුමය. එයට 19 වෙනි සේවසේ දනුමෙන් ලැබිය හැකි ප්‍රයෝජනය සීමා සහිත බවයි මගේ යථාර්ථ චින්තනය. ඔබතුමාගේ අර්ථ දැක්වීම තුළ, ඔබතුමාගේ කියවීම තුළ තිබුණේ, ඔබතුමා චෝදනා කළා මෙරටේ සංග්‍රහමයක් ඇතිවෙන්නට යනවා වර්තමන් ජනාධිපති කරන මේ ක්‍රියාවලිය තුළ හේතු ගැන්නුවොත් මෞරට පාවා දෙන්නට යන බව. මෙය ඔබතුමා පමණක් අද කියපු කතාවක් නෙමෙයි. 1948 සිට මෙරටේ ව්‍යවහාත්මක වෙනසක් කරන්නට උත්සාහගත් සියලුම නායකයන්ට විරුද්ධව ගෙන එන චෝදනා දෙකක් තිබුණි. එක චෝදනාවක් නම් ජාතියත් සිංහල භාෂාවත් සිංහල මිනිසුන්වත් පාවිච්චි කර පාවා දෙන්නට යනවායි කියන චෝදනාව. දෙවනුව තිබුණේ අපේ මව්බිම දිවයිනක් වුණ මේ මව්බිම ජාත්‍යන්තර කුමන්ත්‍රණයකට යට කරන්නට යනවා කියන චෝදනාව. අදත් ඔබතුමා ඔබතුමාගේ භාෂා ශෛලියෙන් ඉදිරිපත් කළේ එම චෝදනාවමය. මෙය මා හිතනවා මේ ජාත්‍යන්තර කුමන්ත්‍රණ න්‍යායේ දික් නොවුණු එක තැනක පල් වෙන න්‍යායක් කියලා. මෙයට සාපේක්ෂවම හිට්ලර් තමන්ට යුරෝපය පාලනය කරගන්නට ඕනෑව කියනකොට ඔහු ගෙනාපු කුමන්ත්‍රණ න්‍යාය කුමක්ද? ඔහු උපකල්පනය කරන්නට කිව්වා ජර්මනිය ඇතුළු යුරෝපවරුන්ට යුදෙව්වන් යුරෝපය අල්ලගන්නට ජාත්‍යන්තර සැලසුමක් තිබෙන බව. මේ ඔබතුමා නොදන්නා කාරණයක් නෙවෙයි. ඊළඟට මැද පෙරදිග විනාශකාරී විදිහට ගෙනියන්නට අධිරාජ්‍යවාදී කේන්ද්‍රණයක් හැටියට බුෂ් ගෙනිච්ච මහා බොරුව weapons of mass destruction was a absolute lie, diabolical lie that was mounted. Yes sir. Sir, I respect you sir. Sir, I respect you. We'll go into a political debate on that. Let me just explain my... So that lie led to the whole European world, 17 members of the European world started bombing non-stop. 13 years, even new weapons were tested in Afghanistan and Iraq. A great civilization called Iraq was brought into ashes. How? One single conspiracy theory. One single global lie that was made to believe by the superpowers. Therefore, sir, we need to take this conspiracy theory in the new realities. Sri Lanka is facing an unprecedented historical, economic, political, maybe cultural and social instability as well. Therefore, at this stage, at this juncture, learned men and women and experienced politicians like you, sir, need to bring a debate that is leveled and fair so that the most peripheral people of this country, the poor farmer and the poor fisherman, will not be burdened with another conspiration theory, but will be educated to see how we can navigate and negotiate, even if there is a conspiracy theory against my motherland. And that is exactly what I expect from you as a learned person, sir. Not to declare already that the landing of one single plane is leading us to the two planes leading us to a global world war that centered around Sri Lanka. And I think that is a far-fetched imagination. The most living and practical democracy on planet Earth is Bharat India. The Indians have come to conclusion, as I know, I'm not a security expert, the Indians have even agreed to share satellite security data with, once they thought, the most dominant Western power, which is USA. Why is that? Why is that even the Indians who were until recent time were with the Russian camp, so-called, during the Cold War, particularly until recent time, had gone into this? It is because of the new realities. It is not to say that we need to be unaware, It is not to say that we need to dismiss. It is not to say that we should be sleepover. No. Moreover, I think there is interest in this land, not just now. We know Sri Lanka had been an attraction to all the superpowers, whether it is the Eastern or the Western. You did not mention any single word about a possible Eastern conspiracy against Sri Lanka. Cannot that be? Exactly, sir. So when you look at one half of the glass and say that glass is full, and you decide with your own analysis and experience the other half is empty. So therefore, we know during the Kote period how an Eastern power took over the ruling of this country. Right? Therefore, I would only ask you, sir. You as a learned person, I am only a student of political science learning. I would say, bring about a national discourse on this. You are good at it. You have a political party, unlike me, and you are supported by your left-wing comrades. Bring about a national debate on this. Which direction Sri Lanka should go? Ask. Unfortunately, sir, let me speak. Please. I am not debating with you, sir. Let me speak. Unfortunately, to defend the motherland against the conspiracy that you are imagining and saying us, there are only 7 people, and out of which one doesn't believe in a unitary state. So there are only 6 people. So that's the reality. That's the reality of this country. Therefore, I would suggest, let's go for a national debate on this. It's not Vasudeva Nanakara versus Vikramasinghe debate. No. We don't allow anymore Vasudeva Nanakara or Vikramasinghe to take bipolar positions on this affair. We take national issues. So take it to the national ground, make it a national debate. Then we will know what are the actual conspiration theories, what is the aspirations of this younger generation of this. I think as a senior politician, sir, I beg to learn from you, and I would only say this conspiracy theory, while it brings a beneficial, I respect you for that, because it demands a new awareness between the state and the citizen. It demands a new redrawing. Samaja Samutiya Rajya Samaga Puravasya Komadame Samutiya Hadagannone Kena විශ්වාසය සහ කතිකාව අලුත් වෙනවා ඔබතුමා ඒ ගෙනාපු යෝජනාව තුළින් ඒ ඉතා හොඳ දෙයක් නමුත් එය ඒකපාර්ශ්විකව හෝ ඒකපාර්ශ්විකව හෝ ඒක දිශානතිකර වෙන්න බෑ මෙය හුදෙක් වාසුදේව නානායක්කාරව සහ වික්‍රමසිංහ අතර තියෙන විවාදයක් නොව මෙය ජාතික විවාදයක් බවට පත් කළ යුතුයි මේ රටේ ජීවත් වන සියලුම පුරවැසියන් තමන්ගේ මව්බිම වෙනුවෙන් කළ යුතු යුතුකම මොකක්දයි කියා සෝරා ගන්නට හා කිව යුතු එය දෙමළද සිංහලද මුස්ලිම්ද කියන ජන කොටස් පමණක් නෙමෙයි ඌරු වර්ගයේ ඇත්තන්ගෙන් අහන්න මේ රට ඉදිරියට ගෙනියන්න පුළුවන් පුඩියන් ක්‍රමය මොකක්ද කියලා අපි ජාතික විවාදයකට යමු සර් ඒ විවාදය තුළ අපට මම හිතනවා දේශපාලනය සහ ප්‍රජාතන්ත්‍රවාදයේ ගැඹුරු කළ හැකි අවස්ථාවක් ලැබේ මා හිතනවා ඔබ මා ඉතාමත් ගරු කරන ජේෂ්ඨ හා නැවතත් කියන්න අවශ්‍ය නැහැ ඒක ඔබතුමාගේ මම ඉස්කෝලේ යන කාලේ ඔබතුමාගේ දේශන අහන්න ආවා ඒ ශක්තිය ඔබතුමාට තවමත් තිබෙන එක මම ආඩම්බර වෙනවා නමුත් මේ කතිකාවේ ඝනත්වය දිසානතිය සහ මේ අරමුණ අපි ජාතික කළ යුතුයි පුද්ගලික කරන්නේ නැතුව
ඔබතුමා ඔබතුමාට විනාඩි දෙකක කාලයක් තියෙනවා
ස්තුතියි Thank you, sir.
Meelangata Garu Vimal Veeramasa Mathuma Vinadi 15ක් තියෙනවා. Order please Mulasanayata Garu Samanpriya Herath Mathuma.
Garu Garuwanth Sabhapathumani Member Yojanawa gana කරුණු කියන්න කලින් මේ යෝජනාවට වෙච්ච අගතිය ගැන මුලින්ම කියන්න ඕන. වාසුදේව නානායක්කාර මැතිතුමා කියුවා මුලින්ම අපි විපක්ෂ නායක කාර්යාලයට දීපු යෝජනාව මොකක්ද කියලා. ඒකේ තියෙනවා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශක ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ ලේකම් වික්ටෝරියා නූලන් කියන මැතිනියගේ නම ඒ වගේම ඉන්දු ඇමරිකානු හමුදා කඳවුරක කතා මේ ගොඩාක් විස්තර තියෙනවා. මේවා දාන්න බය වුණා. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව මේක පුදුම තත්ත්වයක්
ඒ කියන්නේ වික්ටෝරියා නූලන්ගේ නම දාන්න බයයි. ඒක කැපුවා. දැන් මෙතන රටේ ජනාධිපති වික්‍රමසිංහ මහත්තයාගේ නම දාලා ඕන යෝජනාවක් පුළුවන්. ඔය ඇමති මණ්ඩලයේ ඕන කෙනෙක්ගේ නම දාලා ඕන යෝජනාවක් පුළුවන් දෙන්න. නූලන් ඇමරිකාවේ නම දාන්නත් බෑ වික්ටෝරියා නූලන්ගේ නම දාන්නත් බෑ. අන්තිමට ආවේ නපුංසක යෝජනාවක්. ඒක ඒක අපේ නෙමෙයි වගකීම. විපක්ෂ සංවිධායකතුමා කිව්වා මේ ඔක්කොම අයින් කරලා හදලා දුන්නොත් තමයි මේක දෙන්න පුළුවන් කියලා. මොකද එතුමාගේ සීල් එක ගහලා යවන්න එපේ. මේ රට වැටිලා තියෙන තැන ඒ තරමට මං කියන්නේ මේ වික්ටෝරියා නූලන්වත් මුකුත් කියන එකක් නෑ මේ නම මේකෙ තිබ්බයි කියලා. දැන් ඒ නිසා මේ තරම් පරාදීනත්වයකට මානසිකව බිඳ වැටිච්ච වහල් භාවයකට අද අපේ සමාජයේ පත් වෙලා තියෙනවා කියන එකේ ප්‍රතිමූර්තියක් තමයි විපක්ෂ නායක කාර්යාලයේ විපක්ෂ සංවිධායකතුමා විසින් මේ අපේ යෝජනාවට කරපු අගතියෙන් නිරූපණය වෙන්නේ. ගරු මුලසනාරුවේ මන්ත්‍රීතුමනි, අපි මේ යෝජනාව ගේන්නේ අපි නිකම් මේ නිදාගෙන ඉන්නකොට මොකක් හරි භයානක හීනයක් දැකලා ඒ හීනේ ඔළුවේ තියාගෙන උදේ අවදි වෙලා ඒ අනුව ලියපු අදහසක් නෙවෙයි. ඔබතුමා දන්නවා පහුගිය පෙබරවාරි 14 වෙනිදා වැලන්ටයින් ඩේ එක දවසේ ඇමරිකාවේ තියෙන ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ඉන්දු පැසිෆික් ආරක්ෂක කටයුතු පිළිබඳ ප්‍රධාන සහකාර ලේකම් ජෙඩිඩා රෝයල් කියන පුතුලයා ආවා. එයා ඇවිල්ලා එයා ඇතුළු 20 දෙනෙක් ආවා. කටුනායක ගුවන්තොටුපළට ආවේ C-17 කියන ග්ලෝබ් මාස්ටර් වර්ගයේ භාණ්ඩ ප්‍රවාහනය කරන ගුවන් යානා දෙකකින්. පුද්ගලයන් ප්‍රවාහනය කරන නෙවෙයි භාණ්ඩ ප්‍රවාහනය කරන ගුවන් යානා දෙකකින්. ඒ වගේම මිලිටරි ගුවන් යානා දෙකකින්. ඒගොල්ලෝ ආවම ගුවන්තොටුපළ අධිකාරියේ සභාපතිවරයාම ගිහිල්ලා එයාව VVIP පර්යන්තෙන්. VVIP කියන්නේ සාමාන්‍යයෙන් ජනාධිපතිවරයා ලංකාවෙන් යනවනම් ඒක පාවිච්චි කරනවා, ලංකාවට එනවනම් පාවිච්චි කරනවා, වෙන රටක ජනාධිපති කෙනෙක් එනවනම් යනවනම් පාවිච්චි කරනවා. අන්න ඒ පර්යන්තෙන් තමයි මේ 20 දෙනා අර ජෙඩිඩා රෝයල් කියන කෙනා ඇතුළු මේ 20 දෙනාව ගෙනාවේ එළියට ගත්තේ. මේගොල්ලෝගේ පාස්පෝර්ට් පරීක්ෂා කරලා බැලුවේ නැහැ. ශ්‍රී ලංකාවට ඇතුළු වීමට වීසා බලපත්‍ර තිබෙනවද කියලා බැලුවේ නැහැ. වීසා එක තියෙනවනම් ඒක සහතික කරලා සීල් එක ගැහුවේ නැහැ. මේ 22 දෙනාගේ කණ්ඩායම කිසිම පරීක්ෂා කර බැලීමකින් තොරව එළියට ආවා. ඒ වගේම ගුවන්තොටුපළේ ඉඳලා කොළඹට පැමිණලා තියෙන කටුනායක ඉඳන් කොළඹට ගමන් කරන අධිවේගී මාර්ගය අනෙකුත් සියලු වාහන සඳහා තහනම් කළා. ඒ අයගේ ගමන් බිමන් යාම සඳහා අධිවේගී මාර්ගයද මන් දන්නේ රාජ්‍ය නායකයෙක් ආවත් අපි අහලා නැහැ මේ අධිවේගී මාර්ගය එහෙම වහපු අවස්ථාවක්. දැන් මේ අය මේ ආපු 20ටයි මෙච්චර පුදු සත්කාරයක්. අධිවේගී මාර්ගයත් වහනවා. ඒගොල්ලෝ භාණ්ඩව ප්‍රවාහන මිලිටරි ගුවන් යානා දෙකකින් එනවා. රේගුව පරීක්ෂා කරලා බැලුවේ නැහැ. ආගමන විගමනක පරීක්ෂා කරලා බැලුවේ නැහැ. වීසා තියෙනවද නැද්ද කියලා බැලුවේ නැහැ. කෙලින්ම දැඩි ආරක්ෂක විධිවිධාන යටතේ ඒගොල්ලෝ එනවා කොහෙටද? අධිවේගී මාර්ගය හරහා කොළඹට. අධිවේගී මාර්ගයත් අනේ සියලු වාහනවලට වසා දානවා. දැන් මේකෙන් පේනවා අසාමාන්‍ය තත්ත්වයක්. ඒ කියන්නේ යම් කිසි රටක රාජ්‍ය නිලධාරීන් එනවා යනවා ඒවා සාමාන්‍යයෙන් සිදුවෙන පරිදි සිදුවෙන දේවල්. මේක ඊට වඩා අසාමාන්‍ය තත්ත්වයක්. එතකොට දැන් මේ ජෙඩිඩා රෝයල් ලංකාවට ආවේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් වික්ටෝරියා නූලන්ගේ. ඒ සංචාරය නිමා වෙලා සති දෙකක් ඉක්ම යන කලින් දැන් වික්ටෝරියා නූලන් කියන්නේ කවුද? එතුමිය කුප්‍රකට ලෙස ප්‍රසිද්ධ වෙලා ඉන්නවා 2014 දී යුක්‍රේනයේදී කරපු මයිඩාන් කුමන්ත්‍රණය කියලා හඳුන්වන කුමන්ත්‍රණයට. ඇය තමයි යුක්‍රේනයේ අද මේ වැටිලා ඉන්න ප්‍රපාතයට ඇදවට්ටන්න මූලිකත්වය ගත්තු ප්‍රධාන ඇමරිකානු නියෝජිතවරිය. යුක්‍රේනයේ ලේවිලක් බවට පත් කරන ඔය යුද ගැටුමට ඕන කරන මූල බීජ සම්පාදනය කළේ ඇය. ඇය ඇවිල්ලා සති දෙකක් යන්න කලින් තමයි මේ විශ්ව කණ්ඩායම එන්නේ. විශ්ව කණ්ඩායමට දෙන්නේ අසාමාන්‍ය ට්‍රීට්මන්ට් එකක්. මම දන්නතර මේ විදේශ අමාත්‍යාංශයේ මේ අය එන බව දැනන් හිටියේ නැහැ. ඒක ඊයේ විදේශ ඇමතුමා මේ සභාවේදී කිව්වා. ඒක ආරක්ෂක අමාත්‍යාංශයේ දන්නේ කියලා කිව්වා. මේ ආපු කණ්ඩායම අපි දන්න තොරතුරු අනුව රටේ ජනාධිපතිත් එක්ක සාකච්ඡා කළා. ආරක්ෂක ලේකම් කමල් ගුණරත්නත් එක්ක සාකච්ඡා කළා. ඒ වගේම ශ්‍රී ලංකා රාජ්‍ය බුද්ධි සේවාවේ ප්‍රධානියා එක්ක කතා කරා. කවුද ප්‍රධානියා? සලේද? සලේ එක්ක. ඒ විතරක් නෙමෙයි, සලේගේ කාර්යාලයට යන්න කලින් සලේගේ ඉන්න සියලුම නිලධාරීන් සලේත් ඇතුළුව නිරායුධ කරා. එයාගේ තිබිච්ච ආයුධ ඔක්කොම අයින් කරා.
සලයේ කාර්යාලයට ගිහිල්ලා කාපට්ටක පස් පාරක් දිගහැරලා වහලා බැලුවා. සලයේ කාර්යාලයට ඔවුන්ගේ ආයුධ ඇතතිව සලයේ නිරායුධ කරලා සලයේ ගෝලියෝ නිරායුධ කරලා තමයි මේ කට්ටියගේ ආයුධ ඇතතිව. මොකද මේ වෙන්නේ යන්නේ? වෙන්නේ යන එක දෙයක් අපි දන්නවා. 2001 2004 කාලෙත් මේක වුණා. ඒ කාලේ ඇමරිකානු මධ්‍යම රහස් සත්තු සේවයේ නියෝජිතයෙක්ව දැම්මා ජාතික බුද්ධි අංශයට. එතකොට සලේ නෙමෙයි එතන ඉඳන් ලොක්ක වෙන්නේ. සලේට උඩින් ඉන්නවා ඇමරිකානු බුද්ධි අංශ ප්‍රධානියෙක් CIA කාරෙක්. එයා ගාවට එනවා බුද්ධි වාර්තා ඔක්කොම ටික. එයා තමයි තීරණය කරන්නේ මොන බුද්ධි වාර්තාව කොහෙටද යවන්න ඕනද නැද්ද, දැනුවත් කළ යුතුද නැද්ද, මේ සියල්ල තීරණය කරන්නේ එයා. එතකොට ඔබතුමා දන්නවා ලංකාව කියන්නේ සුවිශේෂී පිහිට ස්ථානයක පිහිටා ඇති රටක් කියලා. ජෝන් කෙරි හිටපු හිටපු ඇමරිකානු රාජ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලංකාවට ආවා ලක්ෂ්මන් කදිරගාමර මැතිතුමාගේ ජන්මදිනයට හෝ මියගිය දිනේ සමරලා දේශනයක් තියන්න. ඒ දේශනයේදී එතුමා කිව්වා ලක්ෂ්මන් කදිරගාමර කේන්ද්‍රයේදී ලංකාව පිහිටීම අතින් ඉතා විශේෂ තැනක පිහිටපු රටක් කියලා. ඕක 15 වෙනි සියවසේ පෘතුගීසිත් කියලා තියෙනවා. ගෝවේ ඉන්න පෘතුගීසි ප්‍රධානියට කියනවා ඔතන නෙවෙයි තන ඔබ ඵලයන් අන්නර ලංකාවට එතන හිටියොත් මුළු වටේම පාලනය කරගත්තාගේ එතනට හොරෙන් එක නැවකටවත් යන්න බෑ. ඒ නිසා ගෝවේ නිකන් ඉන්න එපා. දෙවියන් වහන්සේට පින් සිද්ධ වෙන ඔබ ඵලයන් කොළඹට. ඒ 15 වෙනි සියවසේ අර ජෝන් කෙරි අර කතාව කිව්වේ 2015. මේ පිහිටීම අතින් මෙතන තියෙන වැදගත්කම නිසා මේකට තියෙන යුද්ධමය අවධානය වැඩි. ඒ නිසා ලෝකේ බලවතුන් අතර ශ්‍රී ලංකාව නැමැති රාජ්‍ය තමන්ගේ තිප්පොළබ්බවට පත් කර ගැනීමේ ඕනෑකමින් පෙළෙනවා. ඒකෙදි අපිට පේනවා අද මේ ආණ්ඩුව ගමන් කරමින් ඉන්නේ ඒ ඇමරිකානු උපාය මාර්ගයට, ඉන්දු පැසිෆික් උපාය මාර්ගයට. මේ සාගර කලාපයේ බලය තීරණය කරන ශ්‍රී ලංකා රාජ්‍ය බිලිදීමේ උපාය මාර්ගයකටද කියන එක අපි අහනවා. එහෙම නැත්නම් කොහොමද CIA කෙනෙක් අපේ ජාතික බුද්ධි සේවයේ ප්‍රධාන පුටුවක වාඩි කරවන්නේ? ඒ බුද්ධි තොරතුරු, සංවේදී තොරතුරු ඉන්දියාවට හිතකර වෙයිද? මෙතන CIA කාර්යයක් ඉඳගෙන මේ ඉන්දියාව ළඟ තියෙන ලංකාවේ සංවේදී බුද්ධි තොරතුරු කෙලින්ම ඇමරිකාව අතර පත් වෙනකොට ඒක ඉන්දියාවේ ආරක්ෂාවට යහපත් ලෙස බලපාන එකක්ද? එක කාලයකත් ඉන්දියාව ආක්‍රමණිකයෙක් බවට පත් කරගන්න ලොකු හේතුවක් වුණා අන්ත දක්ෂිණාංශික ඇමරිකානු ගැති ප්‍රතිපත්තිය. දැන් නැවත ඒ මාමගේ කාලේ දැන් නැවත බෑන පොට්ටුවේ කට්ටියත් වටේ තියාගෙන බෑන දැන් ආයි ලැයිස්ති වෙන්නේ ඒ ගමනටද? ගරු මුලසනාරූඪ මන්ත්‍රීතුමනි, මේවා අපේ හිතළු නෙමෙයි. අර අපි දැකපු හීනක තිබ්බ දේවල් නෙමෙයි. ගුවන් තොටුපළෙන් ආව ගිය හැටි, අධිවේගී මාර්ගයේ වහපු හැටි, රාජ්‍ය බුද්ධිංශ ප්‍රධාන කාර්යාලයට ගිය හැටි, එතන හිටපු මිනිස්සු නිරායුධ කරපු හැටි, ඒ ඔක්කොම ඇත්ත කතා. බුරුනම් බොරුයි කියලා සම්මුනාසලා කියන්න මොනවද කතා කළේ කියලා මේ කිසිවක් නැහැ. පැය 24ක් යන කලින් ඒගොල්ලෝ ගියා රටෙන් එළියට. අපිට සාධාරණ සැකයක් තියෙනවා. මේ ආර්ථික අර්බුදයක කරවටක් ගිලිච්ච වෙලාවක්. ආර්ථික අර්බුදයේ බෙහෙත් කරන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල. ජනාධිපතිතුමා කියනවා මුල්‍ය අරමුදලේ විසඳුම නෙවෙයි නම් මොකක් හරි හොඳ එකක් තියෙනවා නම් මට දෙන්න. හොඳ නම් කරන්න. අපි ඕන තරම් අපි විසඳුම් කියලා තියෙනවා මේ සභාවේදීම. එතුමා අගමැති වෙච්ච ගමන් කෝවා කරුණා කළා මේ විදේශ විනිමය පනත සංශෝධනය කරන්න, හිල් ටික වහන්න. රටට ආйти විදේශ විනිමය රට ඇතුළට එන්නේ නැහැ. එන්නේ නැත්තේ ගිනාවේ නැහැ කියලා දඬුවමක් කරන්න බෑ. ඉන්දියාවේ තියෙන විදේශ විනිමය පනත ශක්තිමත් එකක්. ඉන්දියාවේ කවුරු හරි විදේශ විනිමය ඉපයුවොත් මාස 3ක් ඇතුළත ඉන්දියාවට ගේනවා. මේක එහෙම නැහැ. ඒ හිල වහන්නේ කෝ තාම එක හිලක් වහලා නැහැ. එහෙම එහෙම පැහැදිලිව කියුප එකක් කරගන්න තේරෙන්නේ නැති ආණ්ඩුවකට තව මොනවා කියලා වැඩක් තියනවාද? ඉන්ස්ටාගරු මෙතන තියෙන බහනක්කම් මේකයි. ආර්ථික අර්බුදයේ ප්‍රතිකර්මය දෙනවා IMF දොස්තරට බාර දීලා. IMF කියන්නේ ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේම කොටසක්. ඒකෙන් සහායක්ත වෙච්ච විහෝ වෙච්ච එකක් නෙමෙයි. ඒක අර අන්තරේ JVP එහෙම නැත්නම් අන්තරේ පෙරටුගාමි වගේ. අන්තර විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයයි JVP හෝ පෙරටුගාමි වගේ. ඒ වගේ තමයි IMF කියන එක. ඒතකොට දැන් මේ එයාට බාර දීලා තියෙනවා ලෙඩාට බෙහෙත් කරන්න. දොස්තර දෙන්නේ ෂොක් ට්‍රීට්මන්ට් එකක්. ලක්ෂයට වඩා පඩිය වැඩි කෙනාගෙන් බඩ බදු ගහනවා, ජීවත් වෙන්න බැරි වෙනවා, මධ්‍යම පන්තිය හතර ගාතින් වැටෙනවා. ෂොක් ට්‍රීට්මන්ට් එක දෙන්නේ. විදුලි බිල 60-70කින් නගනවා. ෂොක් ට්‍රීට්මන්ට් එක දෙන්නේ. පවර් කට් නැහැ කියලා කියනවා. ඊට පස්සේ නිකන් ගෙවල් වල ලයිට් කැපෙනවා, බිල ගෙවා ගන්න බැරුව. ඒක තමයි ෂොක් ට්‍රීට්මන්ට් එක. ෂොක් ට්‍රීට්මන්ට් එක දුන්නම එක්ක දැනුගත් මිනිස්සු ටික රටින් යනවා, ඉන්න මිනිස්සු ටික මන්ජන් වෙනවා. සිහියක් වෙලාවක් කලාවක් නැහැ රටේ වෙන්නේ මොකද්ද කියලා හිතන්නවත්. මහා බිහිසුණු වික්ෂිප්ත සහ ඒ කියන්නේ කිසිම අන්දමන්ද වෙච්ච තත්වයකට මුළු මහත් සමාජය ගිනිනවා. IMF එක ෂොක් ට්‍රීට්මන්ට් එක ඉකොනොමිකලි දෙන ගමන් ආන්න මිලිටරිමේ වශයෙන් මෙතන තියෙන පිහිටීමේ තියෙන සුවිශේෂී වැදගත්කම නිසා අපි දන්නවනේ ඇක්සා ගිවිසුම අත්සන් කරගත්තේ මංගල සමරවීර මැතිතුමා විදේශ ඇමති කාලේ කොහොමද කියලා. සෝප ගිවිසුම අත්සන් කරන්න උත්සාහ කළා බැරි වුණානේ. සෝප ගිවිසුම අත්සන් කරා නම් ඇමරිකානු ආරක්ෂක හමුදා නිලධාරීන්ට වීසා නැතුව පරීක්ෂා කර බැලීමකින් තොරව ලංකාවේ ඕන තැනක සැරිසරන්න පුළුවන්කම ලැබෙනවනේ. ඒ නිසා මේක තේරුම් ගන්න ඕන. ඒ සෝප ගිවිසුම අත්සන් කරවා ගැනීම ඕනකම උන්ට තියෙනවා. එපමණක් නෙවෙයි මේ සුවිශේෂී වැදගත්කමින් යුක්ත තැන පිහිටා තිබෙන මේ රාජ්‍යය ඔවුන්ගේ මිලිටරි තිප්පොළබ්බවට පත් කර ගැනීමේ උවමනාව තියෙනවා. එක පැත්තකින් මුල්්‍ය අරමුදලේ ට්‍රීට්මන්ට් එක දෙනවා ෂොක් ට්‍රීට්මන්ට් එක. ඒ ෂොක් ට්‍රීට්මන්ට් එකෙන් ලෙඩා හතර ඝාතෙන් ඇද වැටෙනවා. ඇරෙන්න මේකෙන් ගොඩේමක් වෙන්නේ නැහැ. දැන් විදුලි බල මණ්ඩලය හතරට පහට කඩලා ඕවා දෙන්නේ විදේශ සමාගම් වලට. එතකොට බලශක්තිය යනවා ඒ අයහතට, නිව්පෝර්ට් රොස් වගේ අයහතට. එතකොට ඒ පැත්තෙනුත් අභ්‍යන්තර පාලනයක් තමම් සතු කරගන්නවා. අනෙක් පැත්තෙන් මේ රට විශේෂයෙන්ම ත්‍රිකුණා මලය වෙන්න පුළුවන් ඔවුන්ගේ ඇල්ම තියෙන ස්ථානය ඒ මිලිටරි තිප්පොළකට අවශ්‍ය වාතාවරණය හදනවා. එහෙම වැඩකට නෙවෙයි නම් අපිට කියන්නකො මොන හරි මේ බඩේ අමාරුවක් ඇති වෙලා හදිසියට වැසිකිළියට යන්න දර විශ්වාසාවේ දඩබඩ ගාලා ආවා. ඉතින් පාස්පෝර්ට් චෙක් කරන්න වෙලාවක් නැහැ නේ. ඒව චෙක් කරොත් මග යනවනේ. ඉතින් ඒ නිසා එහෙම වැඩකට දාවේ. එහෙමද අපිට හිතන්න කියලා කියන්නේ? ඒ නිසා අපි ඉත ඕනෑකමින් කියනවා මේ අපි ආර්ථික වශයෙන් විශාල අර්බුදයකට ඇද වැටිච්ච වෙලාව, ඇද වට්ටලා තියෙන වෙලාව, ඔය සමහර ගත්තු බරපතල තීරණ විවිධ විදේශ අයගේ බලපෑම් මත ගත්ත තීරණ මම එකක් කියන්නම්. ලංකාවේ රුපියල පාගලේ කොහොමද පහුගිය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිගේ කාලේ අහන්න ගෝඨාභය රාජපක්ෂ මහත්තයා හම්බෙලා මිලින්ද මොරගොඩ ඉන්දියාවේ ඉන්න ලංකාවේ තානාපති මිලින්ද පින්ටෝ මොරගොඩ උන්නහේ තමයි දුරගතණයෙන් කතා කරලා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිට කියන්නේ ඉන්දියාවෙන් ලැබෙන ඩොලර් බිලියන් 2-3 හම්බ වෙන්නේ නැහැ රුපියල සම්පූර්ණයෙන් පා කරලා හැරියුවේ නැත්තම්. ඒ ගමන ජනාධිපතිවරයා මේ තීරණේ හොඳද නරකද කියලා විමසා බලා දැනගැනීම සඳහා දුරකථන ඇමතුම ගන්නේ ආචාර්ය කුමාරස්වාමිට. ඒ කියන්නේ මහ බැංකුවේ හිටපු අධිපති යාගේ කාලේ තමයි ජාත්‍යන්තර ස්වෛරී බැඳුම් කරවලින් ඩොලර් බිලියන් 12ක් ගත්තේ. 12.5ක්. ඒ ගත්ත තොගේ ඒක හේතුව මේ වලට වැටෙන්න. කෙටි කාලෙකින් ණය තොගේ එච්චර ලොකුවට බර වැඩි වුණාම මෙහෙම වලකට වැටෙනවා. ඉතින් එහෙම ඒ තකතිරු තීරණ වලට දායක වෙච්ච මහ බැංකුව අධිපති හිටපු කෙනාගෙන් කුමාරස්වාමිගෙන් අහනවා ගෝඨාභය රාජපක්ෂ රුපියල සම්පූර්ණයෙන් පා කර හරින්න කියලා ඉල්ලීමක් තියෙනවා. ඒක කරොත් මොකද වෙන්නේ? ඉතාම හොඳ තීරණයක් ඒක කරන්න ජනාධිපතිතුමනි. අනේ ගෝඨාභය රාජපක්ෂ. ඒ වෙලේ හිටපු නිවාඩ් කබ්‍රාල් හිටියේ කටාර්වල ඉන්න නිවාඩ් කබ්‍රාල් හිටපු අධිපතිවරයා කතා කරලා ගෙන්නලා මුදල් මණ්ඩලයේ රැස් කරවලා ඔහු ලවා කිසිම පාලනයකින් තොරව රුපියල 2000 පා කර හරින තීරණය කරා. ඒ තීරණය අරගත්තට පස්සේ අරයා දවස් දෙකකින් අයින් වුණා. දැන් මේ තීරණය අපේ ණයබර රුපියල් වලින් කොච්චර දුරකට වැඩි වුණාද? ලෝකෙ මෙහෙම අර්බුද තියෙන රටවල් වල තිබ්බ ඩොලර් ප්‍රශ්නයක් විතරයි. අද ලංකාව රුපියල් අර්බුදයකට වැටිලා ඉන්නවා. රුපියල් අර්බුදයක වැටිලා ඉන්නේ ඇයි? වැට්ටුවේ කොහමද ඔන්න ඔහමයි වැට්ටුවේ. ඒවා එතකොට බලින්ද මරගොඩේ කාගේ කොන්ත්‍රාත්තුවක්ද ඉටුකොලේ? කාගේ කොන්ත්‍රාත්තුවක්ද? ඒ නිසා මේ සමහර බරපතල තීරණ අරන් තින්නේ මේ රටේ අවශ්‍යතාව වෙනුවෙන් නෙවෙයි, බාහිර බලවතුන්ගේ අවශ්‍යතාව වෙනුවෙන්. මේ රට බංකොලොත් රටක් ණය ගෙවා ගන්න බෑ කියන තීන්දුව කඩිමුඩිය ප්‍රකාශයට පත් කළේ ඒ විදියටමයි. ඒ නිසා මේ අර්බුදය සුවපත් කරන්න කියලා කියමින් අර්බුදය තව වැඩි දියුණු කරන වවාගෙන කන සහ අර්බුදයෙන් ගොඩ එන්න පොටක් පේන තෙක්මානක නැති විදියේ අන්ත අසන භාවයකට ආර්ථික වශයෙන් සමාජය වටනවා එක පැත්තකින් මේ ප්‍රතිකර්ම ක්‍රමවේදය හරහා. අනික් පැත්තෙන් ඒ වැට්ටිල්ල ඇතුලේ තමාගේ දේ ඇරෙන්න, තමාගේ කුසගින්නේ ප්‍රශ්නෙට ඇරෙන්න වෙන කිසිම ප්‍රශ්නයකට සංවේදී නොවන ආත්මාර්ථකාමී ජන සමාජයක් නිර්මාණය වෙනවා. විෂම මනසක් ඔවුන් තුල නිර්මාණය වෙනවා. යමක්ම හිතන්න පුළුවන් ඈ ඔසල්ලි කීයක් හරි තියෙන ඈ රට දාලා යනවා. ඉතුරු වෙන මිනිස්සු ටිකට ඒ විෂම මනස වළක්වන්න බෑ, බෝ වෙනවා. ඒ විෂම මනස විසින්
අද දැනටත් තියෙනවනේ පුතා ගෙදර ලයිට් කපලා අම්මයා ගෙදරට ඇවිල්ලා ඇඳුම වදිනකොට අම්මා කියනවා ඔක කරන්න එපා කියලා ලයිට් බිල වැඩි වෙනවා කියලා පුතා ඉස්තිරිකෙන් අම්මට ගහලා අම්මා මැරෙනවා මේ විශ්වම මනස මේ අර්බුදය ඇතුලේ හැදෙන විදිය සාමාන්‍ය අපි කියන්නේ කඩේ බඩු විතරක් නෙවෙයි නැති වෙන්නේ මනුෂ්‍යත්වය මේකේ නැති වෙනවා පරාර්ථය මේකේ නැති වෙනවා අන්න ඒක නැත්තටම නැති කරන තත්ත්වය ඇතුලේ තමයි මේ මිලිටරි තිප්පොලේ ඒ සාමාන්‍ය කාලෙකදී කරන්න බැරි වැඩ කරන්න පුළුවන්කම හදාගන්නේ ඒ නිසා අපි මේ හැලියේ කිබුළු දකින්න නෙවෙයි අපි මේ මොකක්වත් මේ බොහොම ලස්සනට හොඳට කිසිම අනතුරක් පේන තෙක් මානක නැති රටක අනතුරක් පෙන්නනවත් නෙවෙයි වෙනද නම් අපි ජනතා විමුක්ති පෙරමුණේ ඉඳද්දි ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් තමයි අපි මේවා හරියට රටට අනාවරණය කරේ අද ഇതുමල්ල ඒක කරන්නේ නැහැ නේ
අවසන් කර ගමන්තුවා
ඔව් ඒක කියනකොට අවසන් කරන්නම කියනවා
කාලය අවසන් වතුමයි
ආ මම බිලුවේ ජීවිපී කෙක් කෙනෙක්ද කියලා බැරිලන් නැහැ ඉතින් ඒ නිසා මේ අපි අපිට දැනගන්න ඕනේ මොකටද එයා ආවේ මොනවද සාකච්ඡා කළේ කොහවද හම්බ වුනේ මොකද්ද තීරණ වුනේ ඔය ටික කියන්න ඒ ටික කියන්න නැතුව වටේ ගියාට මේ ප්‍රශ්නට උත්තර හම්බෙන්නේ නැහැ එනිසා අපි තවෝණකමින් කියනවා රජයට වගකීමක් තිබෙනවා දැන් මෙතන ආරක්ෂක පැත්තට විශේෂිත බර කවුරුත් මේ සභාවේ ඉන්න බව මට නම් පේන්නේ නැහැ නමුත් රජයට වගකීමක් තියෙනවා අපේ රාජ්‍ය බුද්ධි සේවය CIA පිටේ ප්‍රධානීෙක් යටතටපත් කරන්න හදනවා නම් ඒක ලංකාවේ ආරක්ෂාවට පමණක් නෙවෙයි අසල්වැසි ඉන්දියාවේ ආරක්ෂාවට පවා තර්ජනයක් විය හැකි නම් මේ වගේ බරපතල තීරණ අත්නොමතිකව අරගෙන මේරට අමාරුවේ දාන්නේ නැතුව මේ සභාව දැනුවත් කිරීම ආණ්ඩුවේ අවම වගකීමක් ඒ අවම වගකීම ඉටු කරන්නයි කියමින් මගේ වචන ස්වල්පව අවසන් කරනවා ඔබතුමාට බොහොම ස්තුතියි
ස්තුතිගරු මන්තුමා